ගරු තාරක බාලසූරිය අමාත්‍යතුමා විනාඩි 6ක් ඔබතුමාට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ප්‍රථමයෙන්ම තමුන් වහන්සේට මගේ සුභාසන්දනය එක්කව කරන්න කැමතියි. ඔය නියෝජ්‍ය කතානායක පුටුවට ඔබතුමා පත්වෙච්ච එක පිළිබඳව මම හිතන්නේ කෑගල්ලේ දිස්ත්‍රික්කෙන් අපේ ෆ්‍රැන්සිස් මොල්මුරේ මහත්මයාගෙන් පස්සේ තමයි කෑගල්ලේ දිස්ත්‍රික්කෙන් එක්කෙනෙක් ඔය පුටුව නියෝජනය කරන්න පුළුවන් වුණේ. ඒක විශේෂයෙන්ම ඒ ගෞරවයක් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම දෙවැනි වතාවටත් මේ පාර්ලිමේන්තුවට මම පත් කරපු එක පිළිබඳව මගේ ස්තුති කෘතඥතාවය ඒ කෑගලු දිස්ත්‍රික්කයේ ජනතාවටත්, ඒ වගේම කෑගලු වාසිනේ ජනතාවටත් මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම මම හිතන්නේ මේ මැතිවරණ ප්‍රතිඵල දිහා බැලුවත් යම්කිසි විදිහකට මේ මැතිවරණයේදී සුවිශේෂ භාවයක් තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒක පැත්තකින් ඒ ප්‍රතිඵල වලින් යම්කිසි විදිහට ඒ සිග්නල් එකක් නැත්නම් ඒ සාධකයක් අපි දැක්කා. අර සම්ප්‍රදාය දේශපාලනයට අමතරව පිටින් කට්ටියක් ඕනෑ කියලා මම හිතන්නේ ජනතාව මේ මැතිවරණයේදී යම් කිසි විදිහකට ඒ මනාප ඡන්ද වලින් අපි දැක්කා. ඒ වගේම තවත් පැත්තකින් බැලුවොත් එහෙම ඒ මේ මැතිවරණයේදී ඒ ප්‍රතික්ෂේප කරපු ඒ ඡන්ද ප්‍රමාණය ටිකක් මම දකින්නේ අනික් මැතිවරණ වලට වඩා සාපේක්ෂව වැඩි. ඒ වගේම ඒ මනාප ඡන්ද පාවිච්චි කරපු නැති ඒ ඡන්ද ප්‍රමාණයත් මම විශ්වාස කරනවා 10%ක් ඉක්මවා සමහර කවුන්ටින් සෙන්ටර්ස් වල තිබුණා. ඉතින් මම හිතන්නේ මේ ඉදිරියේදී අපේ පක්ෂ නායකයනුත් මේවා ගැන යම්කිසි විදිහකට කල්පනා කරන්න ඕනෑ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ඒ අමාත්‍යංශයේ දීපු හැටිත් මම විශ්වාස කරනවා. ඊටාම ඒ විද්‍යාත්මක පදනමකින් විශේෂයෙන්ම ඔය අධ්‍යාපන අමාත්‍යංශයේ වගේ කොටස් හතරකට කඩලා ඒ දීපු ක්‍රමවේදය මම හිතන්නේ ඒ විශේෂයෙන්ම ඒක වැදගත් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ඒ හැම අමාත්‍ය ඇමති කෙනෙක් නියෝජ්‍ය රාජ්‍ය ඇමති කෙනෙක්ටම මොකක් හරි දෙයක් කරන්න පුළුවන් විදිහට තමයි මේ අමාත්‍යංශය බෙදලා තිබෙන්නේ. ඒ ජනතාව ඒ ජනාධිපතිතුමාට ඉදිරිපත් කරපු ප්‍රශ්න වලට විසඳුම් හැටියට තමයි මේ අමාත්‍යංශය දීලා තිබෙන්නේ. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම අපේ මම මේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන කරුණු වලට ගියොත් එහෙම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම විශේෂයෙන්ම ඒ ජනාධිපතිතුමාගේ ඒ කතාවේදී විශේෂයෙන් අගය කරනවා. එතුමා කිව්වා මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා. මේ හුඟක් කට්ටිය මේ ඡන්ද ක්‍රමය හැමදාම වෙනස් කරන්න ඕනේ කියලා කියනවා. නමුත් ටික කාලයක් ගියන් පස්සේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්නේ නැහැ. ගාක් වෙලාවට ඒ ඇමතිවරුම ඒ කැබිනට් එකට නැත්නම් ඒ ඉහළ තැන් වලට යනකොට ඒ කට්ටියම කැමති නැහැ ඒ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න. මොකද බොහෝ දුරට ඒ කට්ටියට අර මනාප ඡන්ද ක්‍රම වේදයක් තිබුණොත් එහෙම ඒ කට්ටියට ඇතුළට එන්න පුළුවන් වෙනවා. ඒ වගේම අර ආසන ක්‍රමයක් තිබුණොත් එහෙම සමහර වෙලාවට අවුරුදු 5කින් ඒ සියලු දෙනාටම ගෙදර යන්න වෙනවා. නමුත් මම හිතන්නේ මේක අත්‍යවශ්‍ය දෙයක්. මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන එක ඒ ඡන්ද ක්‍රමය
ඔබතුමාට තවත් විනාඩි 2යි.
ඡන්ද ක්‍රමය වෙනස් කරේ නැත්නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතන්නේ මේ දූෂණය ඒ වගේ දේවල් ඔක්කොම මේ පටන් ගන්න මේ ඡන්ද ක්‍රමයෙන් කියන එක මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම ඒ ජනාධිපතිතුමා එතුමාගේ කතාවේදී කිව්වා එතුමා දූෂණය සහ ඒ නාස්තිය තුරන් කරන්න එතුමා කටයුතු කරනවා කියලා. අද රටේ ඉන්න ජනතාව ඒක සියලු දෙනාගින්ම ඒක බලාපොරොත්තු වෙනවා. ඉතින් මං හිතන්නේ අපි අනිවාර්යයෙන්ම ඒ ඉස්සල්ලා වෙච්ච හොරකම් අල්ලන්න ඕනේ. ඒ වගේම ගැන මගේ ඒ අභිවාදයෙන් අපි පිළිගන්නවා. නමුත් ඉස්සල් කාලේ වෙච්ච හොරකම් අල්ලනවටත් වඩා වැදගත් වෙන දේ තමයි දැන් හොරකම් වෙනවා නම් ඒව නවත්තන එක. නැත්තම් අපි හැමදාම අර පිටි ඉස්සර තියෙන හොරකම් අල්ලන්න ගියොත් එහෙම දැන් වෙන හොරකම් ගැන අපි කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා අද රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා ඒ පිරිසුදු දේශපාලනයක් මේ පාර්ලිමේන්තුවෙන්නුත් ඒ වගේ මේ අමාත්‍යංශ මණ්ඩලෙන්නුත්. ඒ නිසා ඒ ජනාධිපතිතුමත් ඒව ගැන හොඳට හොයලා බලලා කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම විශේෂයෙන්ම එතුමා මේ විශේෂයෙන්ම ඒ රබර් කර්මාන්තයේ දිනු කරන්න ඒ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල මම අගය කරනවා. විශේෂයෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ ඔබතුමා දන්නවා අද හුඟක් කට්ටිය ජීවත් වන්නේ ඒ රබර් කර්මාන්තයත් එක්ක. ඉතින් ඒ නිසා ඒ කෑගලු වගේ ටවුන් වලට, බුලත් කෝපිටිය වගේ ටවුන් වලට රබර් මිල ඉහළ තිබුණ ගියොත් එහෙම මේ කට්ටියට බිස්නස් තිබෙනවා. රබර් මිල වැටුණොත් එහෙම බිස්නස් නැහැ. ඉතින් ඒ නිසා අපි ඊට අමතරව යම් කිසි දෙයක් අනිවාර්යයෙන් මේ පැති වලට කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම මම ඒ අගය කරනවා අපේ ජනාධිපතිතුමාගේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කටුපොල් වගාව නවත්තන්න කියලා එතුමා ඍජුවම ඒ ප්‍රකාශ කරපු එක පිළිබඳව. අපි දන්නවා ඒ කටුපොල් වගාවෙන් විශාල හානියක් වෙනවා. අපි ගිය අවුරුදු 5 කෑගලු දිස්ත්‍රික්කයේදී අපි උද්ඝෝෂණත් කරා. ඒ වගේම අපි සංවිධාන හැදුවා මේ කටුපොල් වගාව නවත්තන්න. ඉතින් අද ජනාධිපතිතුමා ඒ තීන්දුව ගත්ත එක පිළිබඳව මම එතුමාට විශේෂයෙන්ම
ඔබතුමාගේ කාලය අවසානයි
ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම හිතන්නේ මේ එතුමාගේ වැඩපිළිවෙලේදී හැම ශ්‍රේෂ්ඨයක්ම එතුමා වෙන් කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා අපි සියලු දෙනාම එකට වැඩ කරොත් එහෙම අපිට අලුත් රටක් හදන්න පුළුවන් වෙනවා. ඒක අලුත් ආරම්භයක් කරා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක කරන්න අපි විපක්ෂෙත් ඒ වගේ මානව පක්ෂෙත් සියලු දෙනාගේම අපි සහයෝගය බලාපොරොත්තු වෙනවා. මට කාලය වෙන් කරපු එකට මම ස්තුති කරමින් සියලු දෙනාට ස්තුති කරමින් මම ඉහිර වෙනවා.
ඔබතුමාට ස්තුතියි. ගරු ගෝවිඳ කුමාරතුංග මැතිතුමා විනාඩි 6ක් තියෙන ඔබතුමාට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට අපට යුතුකම ජාතික සංවිධානයට මේක සුවිශේෂ අවස්ථාවක්. එදා 2015 විජාතිකත්වයේ ජයග්‍රහණය කර තිබූ මොහොතක අපේ රට මෑත ඉතිහාසයේ අඳුරුතම මොහොතක අපි යුතුකම සංවිධානය ගොඩනැගුවේ දැනුගත් තරුණයන් පිරිසකකින් කෙරුණ ඉල්ලීමක් මුල් කරගෙන. ජාතියට යුතුකම අමතක වූ මොහොතක ජනතාවට සත්‍ය මාර්ගය තෝරා වින්කරගත නොහැකි වූ මොහොතක බිහිවුණු යුතුකම සංවිධානය අපේ අධ්‍යාත්මය ගැන, අපේ සભ્યත්වය ගැන, අපේ රටේ අනාගතය ගැන සුවිශේෂ කතිකාවක් සමාජගත කරන්නට, අලුත් දැනුමක් නිර්මාණය කරන්නට, ඒ මත පදනම් වූ සුවිශේෂ ජනවරමක් නිර්මාණය කරන්නට දායක වීමට හැකිවීම ගැන අපි නිහතමානීව සතුටු වෙනවා. මේ සුවිශේෂී ජයග්‍රහණය සඳහා අපේ අගමැතිතුමා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා හා ජනවිත්තුමා අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලබා දුන් නායකත්වය අවිවාදිතයි. ඒ සමගම අපි එදා 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්දය දුන් 58,00,000 ජනතාව ආණ්ඩු පක්ෂයේත් මේ ගරු සභාවේ විපක්ෂයේත් කිසිදු තනතුරක් නොදී ප්‍රජාත්වවාදයේ පිළිබඳ අඳුරු සිහිවටනයක් තිබූ මොහොතක මේ පාර්ලිමේන්තුව තුළ ඒ 58,00,000ට නායකත්වය දුන් අද සභානායක පදවිය දරන එදා ඒකබද්ධ විපක්ෂයේ නායක ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ඒ මැදිහත් වීමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම තමයි අපි හිතන්නේ මේ සුවිශේෂ ජයග්‍රහණය ශ්‍රී ලංකා පුදු ජන පෙරමුණ කියන ඒ පක්ෂය අපේ රටේ ස්වදේශිකත්ව විනින් වී බිහි වූ සියලු පක්ෂ ඒ විජාතික කුමන්ත්‍රණයේ කොටස්කරුවන් වී තිබුණු මොහොතක ඒ අලුත් පක්ෂය නිර්මාණය නොකළා නම් මේ ජයග්‍රහණයක්වත් ලබා ගන්න පුළුවන් ඒ කියලා. ඒ සඳහා නායකත්වය දුන් අදත් ඒ සඳහා පසුබිමේ සිට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙන රෝහණ බෙසිල් රාජපක්ෂ මහතාවත් අපි කෘතවේදීව සිහිපත් කරනවා. ඒ පක්ෂයේ බිහිකිරීම සම්බන්ධයෙන් එදා ඒ පරාජිත මොහොතේ 2015 වසරේ DA රාජපක්ෂ අනුස්මරණ දේශනය පවත්වමින් 21 සියවසේ ස්වාධීන රාජ්‍යයන්ගේ පැවැත්ම ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග ඇසුරෙන් යන සමරු දේශනය පවත්වමින් යුතුකම සංවිධානයේ හැටියට අපිට කරන්න ලැබිච්ච මැදිහත් වීම ගැනත් අපි සතුටු වෙනවා. ඒකම මම මේ අවස්ථාවේ කැමැති මේ මැදිහත් වීම වෙනුවෙන් යුතුකම සංවිධානයේ සමාජිකයන් හිතවතුන් කළ කැපවීම සම්බන්ධයෙන් මගේ කෘතඥතාව පිරිනමන්න. අද යුතුකම සංවිධානයේ සභාපති හැටියට මමත් එහි ජාතික සංවිධායක වන අනුප පැස්කෝල් මැතිතුමාත් මගේ මිතුරාත් මහජන නීතිතැන් බවට ඔවුන්ගේ කැපවීම මත පත් වී තිබෙනවා. ඒකම ඒ සඳහා අවශ්‍ය දැනුම නිර්මාණය කිරීම සඳහා ඉතා විශාල මැදිහත් වීම කරපු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා, ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහතා ඇතුළු බුද්ධිමතුන්ව අපි මේ අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කරනවා. ඒ අඳුරතම මොහොතේ අපි හිතන ආකාරයට නම් අපේ රට යා යුතු මඟ ගැන ඉතාමත්ම සබුද්ධික කෘති දෙකක් ප්‍රකාශයට පත් වුණා අපේ රටේ ජනතාවට දැනුම සපයන. එකක් ගුණදාස අමරසේකර මහතාගේ සભ્યත්ව රාජ්‍යය කරා යන කෘතිය 2016 වසරේදී, ඊළඟට ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහතාගේ මේ
බෙදුම්වාදී විනාඩි දෙකයි විනාඩි දෙකක් පමණ තියෙන
ව්‍යවස්ථා සංශෝධන කියන කෘතිය. ඒකම මේ 2015 පටන් අද දක්වාත් අපට මඟ පෙන්වන අස්ගිරි මහා විහාරයේ මහලේකක අධිකාරී අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමිපාණන් ඇතුළු මහා සංඝරුවනත් අපි ගෞරවපූර්වකව මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. දැන් නියෝජ්‍ය කතානායකතුමනි, පසුගිය රජය ප්‍රජාන්ත්‍රවාදයේ නාමයෙන් කළ ප්‍රජාන්ත්‍ර විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පසුගිය රජය අපේ රටට හඳුන්වා දෙන්න උත්සාහ කරපු විවස්ථා සංශෝධන සම්බන්ධයෙන්. පසුගිය රජය ආනයන අපනයන වෙළඳාම මුල් කරගෙන අර එක්කා ගිවිසුම් සිංගප්පූරු ගිවිසුම් වශයෙන් අපේ රට සම්පූර්ණයෙන්ම ඒ විජාතික මෙහෙයුම්වල කොටස්කාරයන් බවට අපේ රට ගැන අපේ රටේ ජනතාව ගැන අපේ රටේ ජාතිකාත්මය ගැන විශ්වාසයක් නැතුව ගන්න හදපු ක්‍රියාමාර්ග ගැන අපි හිතන අවුරුදු පහක සංවාදයක් කිරීලා තිනවා. 2017 පළාත් පාලන ආයතන සම්බන්ධ ඡන්දයේදී 2019 මහා ජනාධිපතිවරණයේදී සහ 2021 මේ මහා මැතිවරණයේදී ජනතාව මේ රටේ ජනතාව තමන්ගේ අදහස ඉතාම නිරවුල්ව ප්‍රකාශයට පත්තල්ලා තිනවා. ඒ සංවාදයේ තුල ඒ පැවිතිච්ච රජයේ අදහස් සහ මුලින්ම ප්‍රතික්ෂේප කළා තිනවා. 108කට ආසන්න മന്ത്രി සංඛ්‍යාත් සිටපු එක්සත් ජාතික පක්ෂයේ හවුල්කාර පක්ෂ ආසන 54කට සීමා කළා තිනවා. ජනතා මුක්ති පෙරමුණේ മന്ത്രി දුර 6 3කට සීමා කළා තිනවා. മന്ത്രി දුර 16ක් තිබිච්ච TNA සංවිධානයේට മന്ത്രി දුර 10යි. ඒ නිසා ජනතාව ඉතාම නිරවුල්ව ඔවුන් අනුමත කරන්න කුමක්ද කියන එක ගැන තම මතේ ප්‍රකාශ කරලා තිනවා. ඒ නිසා අපි හිතනවා අලුත් ව්‍යවස්ථාවක් ගැනීම සම්බන්ධයෙන් අපි ජනතාව ඉදිරියේ තිබ්බ මතවාද ජාතික ඒකාබද්ධ කමිටුව අස්ගිරි මහා විහාරයේ යුතුකම සංවිධානය හැටියට අපි මේක ජනගත කරලා තිනවා. ශක්ති සම්පන්න රාජ්‍යයක් අපේම ව්‍යවස්ථාවක් සඳහා වන යෝජනා වශයෙන්. ඒ නිසා අපි හිතනවා මේ ක්‍රියාවලිය අද මේ පාර්ලිමේන්තු වගකීම තමයි ඒ ජනතාවගේ හඬ මේ රටේ මට තප්පරයක් මිනිත්තුවක් දෙන්න මම අවසන් කරන්න. මේ රටේ අලුත් සමාජ සම්මුතියක් බවට පත් කිරීම කියන කාරණය. එතෙන්දී අපි බලාපොරොත්තු වෙනවා මේ ජනාධිපතිතුමාගේ අර මේ ප්‍රතිපත්ති ප්‍රකාශන සම්බන්ධයෙන් අපි දැක්කා මේ විපක්ෂයේ මන්ත්‍රීවරු ඉතාමත්ම මේ ඊයේ කළ ප්‍රකාශනයේ පමණක් අරගෙන කරුණු දැක්වීම තුළ ඉතාමත්ම මුලාවකට පත් වෙච්ච බව. එතුමා මං හිතන විදිහට ගිය වසරේ මේ පාර්ලිමේන්තුව ඒ සභා සෙසිවාරි විවෘත කරපු අවස්ථාවේදී රට හදන සෞභාග්‍යය දැක්ම සභාගත කළා. ඒතර ඒ සෞභාග්‍යය දැක්ම තමයි අපේ නවරජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වෙන්නේ. ඒකම පහුගිය නිදහස් දිනෙදී එතුමා කළ දේශන පිටපත ගත්තොත් මම හිතනවා ඒ දේශන පිටපත තුලත් මේ එතුමාගේ රට හැදීම පිළිබඳ ඒ අදහස් විවරණය කරනවා. ඒ තුළ ඉතාම පැහැදිලිව අර ඒකීය රාජ්‍ය කියන රාජ්‍ය සංකල්පය එතුමා ඇති නැති පරතරය සම්බන්ධයෙන් උත් ඒකීය භාවයක් නැත්තම් ඒ ඇති නැති පරතරය අඩු කිරීම සම්බන්ධයෙන් ඒ වගේම හරි මම අවසන් කරන්නේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය ආදිය සම්බන්ධයෙන් උත් රට පුරා ඒ සේවාන්ගේ ඒකීය භාවයක් අපේක්ෂා කරන බව එතුමා ප්‍රකාශ කළා. ඒ නිසා අපි දකිනවා 19 සංශෝධනයේ වගේම 13 සංශෝධනයත් රටේ ඒකීය භාවයේ තහවුරු කරන ඒ සංශෝධන දෙකම සහ මෙතිවන ක්‍රමය ඇතුළත් වන්නා වූ නව ව්‍යවස්ථාවක් ගැනීම මේ අවස්ථාවේදී අපේ මව්බිම ඉල්ලා සිටින බව. ඒ සඳහා යුතුකම් සංවිධානය හැටියට මෙරටේ ජනතාවගේ හෘද සාක්ෂිය හඬා හැටියට මෙදිහත් වෙන්න අපි ඉදිරියට කටයුතු කරන බව පවසමින් ඔබතුමාට ස්තුතින්තුමින් මම නිහඬ වෙනවා.
ඔබතුමාට ස්තුතියි. ගරු එස්.එම්. අරිකාර් මැතිතුමා විනාඩි 9ක් තියෙනවා ඔබතුමාට. 9ක්.
නියෝජ්‍ය කතානායකතුමනි, මුලින්ම කොළඹ දිස්ත්‍රික්කෙන් මනාප ඡන්ද 96,916ක් ලබා දීලා නායකත්වයට පමණක් දෙවෙනි කොට මාව ඉහළට ඔසවා තිබූ කොළඹ දිස්ත්‍රික්කයේ සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් සියලු දෙනාටම මගේ ගෞරවය සහ ආදරය පුද කරන්න කැමැතියි. විශේෂයෙන්ම ජනාධිපතිතුමා ඊයේ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශය මම නම් දකින්නේ වීදුරු මල් දාපු වීදුරු බෝලයක් විදිහට. බිම වැටිච්ච ගමන් කුඩු වෙලා යනවා. මොකද හේතුව දැන් එක්සත් ජාතික පක්ෂ රජය පෞගිය අවුරුදු පහේ කරපු කොන්දපණ නැති දියාරු ප්‍රතිපත්ති නිසා විශේෂයෙන්ම මහා බැංකුව මංකොල්ල ගන්න ඉඩ දීලා බලන් ඉඳීම, ඒ වගේම වැරදිකරුවන්ට නිසියාකාරව පරීක්ෂණ කරලා දඬුවම් නොදීම, ඒ වගේම ප්‍රාස්කු ප්‍රහාරය වැනි ම්ලේච්ඡ අන්තවාදී ප්‍රහාරවලට දියාරු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසාම අපි පරාජයට පත් වුණා. ඒ පරාජයට පත් කරන්න විපක්ෂයේ කණ්ඩායම ඉතාම ප්‍රචාරාත්මක වැඩපිළිවෙළ ගෙනියද්දී දේශීයත්වයට ප්‍රමුඛත්වය දෙන, ඒ වගේම ඔවුන් තමයි මේ රටේ මුරදේවතාවුන් වගේ පෙනී දිමින් තමයි කටයුතු කරේ. නමුත් ඒ වගේම දේශීයත්වයේ රකිමින් ඉදිරි අනාගතයේ ලෝකයේත් එක ගෙනියන්න පුළුවන් රටක් විදිහට තමයි බිහි කරන්න කියලා කිව්වේ. හැබැයි දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය දිහා බැලුවහම කොවිඩ් වසංගතයට මුහුණ දීලා තියෙන රටක් හැටියට පෝස්ට් කොවිඩ් තත්ත්වයට කොහොමද මුහුණ දෙන්න කියලා මේකේ සඳහනක් නැහැ. ඒ වගේම මේ අවුරුද්දේ සංචාරක කර්මාන්තයෙන් බලාපොරොත්තු වෙච්ච ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 5කට අදාළ ප්‍රමාණයක්. හැබැයි ඒ මුදල් ප්‍රමාණයෙන් අපිට ඇමරිකන් ඩොලර් බිලියනයක්වත් එන්නේ නැහැ. ඒක ඉදිරි අවුරුදු කාලය තුළ කොහොමද දිනු කරන්න කියන එක සම්බන්ධව කිසිම සඳහනක් නැහැ. ඒ වගේම අපනයනයෙන් අපේ රටට විශාල ආදායමක් එනවා. මේ අපනයනය දිනු කරන්න කොහොමද? විශේෂයෙන්ම අපිට විශාල ආදායම් ප්‍රමාණයක් ගැන ඇඟලුම් අපනයනයේදී දැන් සීත වෘතුවේ සමරකෙත් ඔවුන්ට වතාවන් දෙකකදී නිෂ්පාදන අලෙවි කරගන්න බැරි වීම නිසාම ඔවුන්ට සිද්ධ වෙලා තියෙනවා. දැන් ප්‍රාග්ධනය යටපත් කරලා තුන්වැනි සීසන් එකට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා ඒකට උදව්වක් නැහැ. ඒ වගේම දැන් අපි තොරතුරු තාක්ෂණයත් එක්ක මුළු ලෝකෙම එකට ගැටගහලා ඉන්න වෙලාවේ දේශීයත්වයට ප්‍රමුඛතාවය දෙන ගමන් තොරතුරු තාක්ෂණයත් එක්ක අපේ රටේ දරු පරම්පරාවේ සහ රටේ අනාගතය ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන කාරණාව ඒකේ සඳහන් නැහැ. දැන් අපි දැක්කා විශේෂයෙන්ම දැන් රට ආර්ථික වශයෙන් විශාල අර්බුදයකට මුහුණ පාන තියෙද්දි ජනතාව ඒවයින් පීඩා විඳිද්දි පළමු කැබිනට් මණ්ඩලය මොනවද අනුමත කරගත්තේ? රටේ ආර්ථික ප්‍රතිපත්තියවත් ආදායම උත්පාදනය කරන ක්‍රමයක්වත් නෙමෙයි ඉස්සලාම අනුමත කරගත්තේ. මොකද්ද? 19 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය වෙනස් කරන්න. මොකටද හේතුව? හේතුව තමයි දැන් රාජපක්ෂ පවුලේ අයට ආයතන 171ක් මේ ගැසට් කරලා තියෙනවා. ඉතුරු ටික දෙන්න බැසිල් මහත්තයාට ඇමරිකානු පුරවැසිභාවය තියෙන හින්දා එන්න බෑ. දැන් 19 අයින් කරලා එයාව ලයිස්තුවෙන් ගෙනල්ලා එයාට ඉතුරු ටික දෙන්න තමයි මේ තියෙන හදිස්සිය. ඉතින් ඒ නිසා අපි ඊටම පැහැදිලිව කියන්න කැමති දැන් ආණ්ඩුවට 3-2ක් හම්බෙන්න තියෙන වෙලාවේ ආණ්ඩුවේ හැමදේම ක්‍රිටිසයිස් කරන්න විවේචනය කරන්න අපි සූදානම් නැහැ. හැබැයි සමාජයට හානි මේ හිතකර රටට වැඩදායි වැඩක් පිළිවෙලක් ගේනවා නම් ඒකට සහයෝගය දෙන්න අපි සූදානම්. වගේම අපි දිනු නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ නීති ආධිපත්‍ය යුක්තිය නැති කරන්න උත්සාහ කරනවා නම් ඒකට විරුද්ධව කටයුතු කරන්න ඩීල් නැති විපක්ෂයක් විදිහට අපි සූදානම් කියන එක අපි ඊටම පැහැදිලිව ඉල්ලා හිටිනවා. දැන් අත වශයෙන් අපි කියන්න ඕනේ දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා මාස 8කට වැඩි කාලයක් වෙනවා. දැන් කිව්වේ මොනවද? මහ බැංකුවරු අල්ලනවා කිව්වා. අද වෙනකන් අල්ලපු මහ බැංකුව හොරෙක් නැහැ. ඒක නිසා තමයි අපි කියන්නේ ටයිකොට්කාරයෝ සාටකකාරයෝ ආරක්ෂා කරනවා, සාටකකාරයෝ ටයිකොට්කාරයන්ව ආරක්ෂා කරනවා කියලා. ඊළඟට කිව්වා පාස්කු ප්‍රහාරයේ මාමුලකරුවන්ව අල්ලනවා කියලා කිව්වා. දැන් අපිත් කැමති අපිට නිදහස ඉන්න පුළුවන් අල්ලන්න හරියව අල්ලලා මරණ දඬුවම දෙන්න. මොකද හේතුව? මම නම් මේ පෞගිය පාර්ලිමේන්තු යෝජනාවක් ගෙනාවා ත්‍රස්තවාදයට ආධාර අනුබල දෙන ඕනෑම කෙනෙක්ව ඍජු හෝ වක්‍රව අල්ලලා මරණ දඬුවම දෙන්න කියලා. හැබැයි ඒ වෙනුවට ආණ්ඩුවට කඩේ යන පුද්ගලික නාලිකායි ඒ වගේම රජයේ නාලිකායි නාට්‍යයක් ගෙනියනවා. අර මෙගා ටෙලි නාට්‍ය වගේ අද මෙයා ආවා, අරය ආවා, මෙයා ආවා සාක්කි දුන්නා, මෙහෙම ඇහුවා, හෙට හරමහනවා කියලා. දැන් අපි රණවිරුද අඩයම කරනවා කියලා කිව්වා. දැන් රජයේ ඒවකට හිටපු බුද්ධිඅසනධාරීන්ට දෙන පීඩාව මොකද්ද? දැන් මේ තොරතුරු හොඳටම සනාථ වෙලා තියෙනවා අපිට පේන විදිහට. මොකද සාමාන්‍ය දැනුමක් තියෙන ඕන කෙනෙකුට ප්‍රවෘත්ති බැලුවා මේක කියන කාරණානුව තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඒවට පියවර අරගෙන නැහැ. ඒ පියවර නොගත්තු අයවල දඬුවම් දෙන්නේ නැතුව ඒ නිලධාරීන්ව මානසිකව වටන තමන්ගේ දේශපාලන මේ වැඩපිළිවෙළක් ගෙනෙන ආකාරය තමයි පෙනෙන්නේ. ඊළඟට මේ 19 අයින් කරලා මොකද කරන්න හදන්නේ? ගමේ OIC තමන්ට ඕන විදිහට දාන්න, ගමේ ප්‍රාදේශීය ලේකම් තමන්ට ඕන විදිහට දාන්න, ඊළඟට ග්‍රාම නිලධාරී සංවර්ධන නිලධාරී ඔක්කොම අල්ලේ නටවන යුගයක් ගේන්න. ඉතින් මේකද රට දිනවන වැඩපිළිවෙළ කියනක අපි අහන්න කැමති. ඒකම මම කියන්න ඕනේ. දැන් මේ එක රටක් එක නීතියක් කියලා කියනවා.
මට විනාඩි 2යි.
එක රටක් එක නීතියක් කියලා කියනවා. දැන් මම හොඳ ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදිහට සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් පසුව සියලු ජාතීන්ගේ ඡන්ද ඉහළ ප්‍රතිශතයක් ගත්ත පුද්ගලෙක් විදිහට මම කියන්න කැමති. අද ලෝකෙ දිනු වෙලා තියෙන ක්‍රමයක් එක්ක එක රටක් එක නීතියක් අවශ්‍යයි. ගැටලුවක් නැහැ. හැබැයි ඒක අනිත් සමාජයේ සංස්කෘතික වටිනාකම් පාගන්න නිර්දේ ලෙස මර්ධනය කරන නෙමෙයි. දැන් අපි දන්නා උඩරට විවාහ නීතිය තිබ්බා, දෙමළ ජනතාවට තේසවලන් නීතිය තිබ්බා. ඉතින් මේවා අනිත් සමාජයේ වටිනාකම් අසමානකම් නැති කරලා එක රටක් එක නීතියක් ගේන එක ගැන කාගවත් විරුද්ධත්වයක් නැහැ. මොකද හේතුව? දැන් අපි ඉපදුනේ මේ රටේ නම් ජීවත් වෙන්නේ මේ රටේ නම් මැරෙන්නේ ඒ හැම ජන කොට්ටාසයකටම සමාන අයිතිවාසිකම් තියෙන්න ඕන කියන එක තමයි අපි පැහැදිලිව කියන්නේ. අපි දැකලා මේ පෞගිය මැතිවරණ කාලේ මැතිවරණ කිට්ටු වුණාම මේ ජාතිවාදය අන්තවාදය එනවා. සමහර කට්ටිය කිව්වා මේ මද්‍රසා පාසල් සති දෙකෙන් වහන්න ඕන කියලා. එහෙම කොහොමද වහන්නේ? මද්‍රසා පාසල් කියන්නේ මොකද්ද? මද්‍රසා කියන්නේ වර්ග දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා සිංහල බෞද්ධ දරුවන්, ඉරිදා උදයට කියලා දහම් අධ්‍යාපනය ලබනවා වගේ පාසල් දරුවන්ට ඉස්ලාම් ආගම කියලා දෙන එක. දෙවෙනි එක තමයි අපේ ස්වාමීන් වහන්සේලාට පිරිවෙන් අධ්‍යාපනය ලබා දෙනවා වගේ මෞලවි වරුන්ට අධ්‍යාපනය ලබා දීම. ඒක අපි කියනවා නියාමනය කරන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂයපතරගේ නැමැතුමා මෙතන ඉන්නවා. ඒ ගෙනල්ලා ඒ විෂයපතර ගෙනල්ලා නියාමනය කරලා ඒ නිර්දේ විෂය නිර්දේශය නියාමනය කරන්න හැබැයි අවශ්‍ය ගුරු පහසුකම් ටික ලබා දෙන්න. එතකොට අන්තවාදයට මතුවෙන්න ඉඩක් නැහැ. ඒ නිසා මුස්ලිම් අන්තවාදයටත් ද්‍රවිඩ බෙදුම්වාදයටත් සිංහල ජාතිවාදයටත් විරුද්ධ පුද්ගලයෙක් විදිහට අපි ඉතා පැහැදිලිව කියනවා තමන්ට ඕන විදියට නීතිය එක නීතියක් කියලා ජන කොට්ටාස පාගන නීති නම් කියන ලෑස්ති වෙන්න එපා. මොකද හේතුව එහෙම වුණොත් මේ රට තවත් අර්බුදයකට ලක් වෙන එක තමයි වෙන්නේ. ඒ නිසා අපි ඉතාම පැහැදිලිව කියන්න කැමති රජයට තුනෙන් දෙක හම්බලා තියෙන එක ඔපචුනිටිස් පාවිච්චි කරන්න. දැන් පෞගේ කොරෝනා කාලේ එමනේ ලෝක තෙල වෙළඳ පොලේ ලංකාව පාවිච්චි කරන විනාඩියක් තියෙනවා. තෙල් බැරලයක මිල ඩොලර් 65 ඉඳලා 17ට බැස්සා. ඒ වෙලාව අපිට ලොකු ඔපචුනිටියක් තිබ්බා. සිංගප්පූරු වගේ පොඩි රටවල් එහෙම නැත්නම් භූමිකම්පා එන මේ ජපානය වගේ රටවල් තෙල් අවුරුද්දට මැනවුම් කරලා ඒ රටවල් වල මේ අතිරේක මුදලක් වීදම් කරලා ඒවත් රඳවා තියලා අවශ්‍ය වෙලාවට ගන්නවා. අපි මොනවද කරේ? අපි ඒකක්වත් පාවිච්චි කරේ නැහැ. ඊළඟට ලෝකේ මේ මුදල් වැඩි රටවල් වලට සංචිත වැඩියෙන් තිබ්බ රටවල් වලට පොලි අනුපාත ඍණ ගණන් වලට ගියා. ඩොලර් බිලියන 40ක මුදල් ප්‍රමාණයක් අපේ සමස්ත ණය වලින් තියෙනවා. මේවා රීඅරේන්ජ් කරන්න සැලසුම් කරන නිසා අපි අවසාන වශයෙන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. මේ තුනෙන් දෙක ලබා දුන්නේ පෞල්වාදය, ඒකාධිකරණය, මිලිටරි වාදය කියන නෙමෙයි, තමන්ගේ කුක්කන්ට තනතුරු දීලා මේ රට අගාධයකට ගෙනියන නෙමෙයි, මේ රට හරි මාවතට ගෙනියන්න. තමුන් නාසලා නිශ්චිත දිනවකවානු සහිතව ලෝකෙත් එක්ක තරඟ කරන්න පුළුවන් රටක් බවට පත් කරනවා නම් අපි සහයෝගය ලබා දෙනවා. හැබැයි ඒ වගේම ප්‍රජාතන්ත්‍ර විරෝධී, ජනතා විරෝධී වැඩ කටයුතු කරනවා නම් ඒකට විරුද්ධව අවසාන මොහොත දක්වාම සටන් කරන බව ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
ස්තුතියි. ගරු අරුන්දික ප්‍රනාන්දු ඇමතිතුමා විනාඩි 6ක් තියෙන ඔබතුමාට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මුලින්ම මෙම අවස්ථාවේදී මගේ හෘදයාංගම ප්‍රණාමය ආචාර්ය පුද කරන්නට ඕන පුත්තලම් දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාව තුන්වෙනි වතාවටත් මෙම පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට මගේ දිවංගත පියාගේ සහෝදරයා 1994 දී දිස්ත්‍රික්කයේ පළවෙනියා වෙලා පුත්තලම් දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු ගොඩ්ෆ්‍රි ප්‍රනාන්දු මහත්මයාගේ ඒ දර්ශනය අනුමත කරන ඒ ආදරණීය ජනතාව නැවතත් විශාල ඡන්ද ප්‍රමාණයක් ලබා දීලා පුත්තලම් දිස්ත්‍රික්කයේ ආසන පහින්ම වෙන්නප්පුව, නාත්තණ්ඩිය, හලාවත, පුත්තලම සහ ආනමඩුව කියන ආසන පහින්ම දැවැන්ත ඡන්දයක් ලබා දීලා ඒ මෙතනට ගෙනාව ජනතාවට මගේ ප්‍රණාමය පුද කරන්නට ඕන. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී මම අවස්ථාවක් කරගන්නවා 2015 මැතිවරණයේදී අපි පරාජයට පත් වුණාට පස්සේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටවල අධිකරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අවුරුදු 30ක යුද්ධයක් අවසන් කරපු රටක්, දැවැන්ත සංවර්ධනයක් කරගෙන ගිය රටක්, දැවැන්ත විදියට එක අරමුණක් ඔස්සේ මේ රට දියුණු කරන්නට වැඩ කරපු රටක්, සම්පූර්ණයෙන්ම 2015 මැතිවරණයත් එක්ක අරාජකත්වයට පත්තර රට විනාශ කරා යන අවස්ථාවේදී නව පක්ෂයක් බිහි කරලා ඒ පක්ෂය තුලින් දැවැන්ත ජනතා ජයග්‍රහණයක් ලබා ගන්නට කටයුතු කරපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට, ඒ පිටිපස්සේ සිටපු විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මැතිතුමාට, ඒ වගේම සමස්ත ක්‍රියාවලියටම දායකත්වය දුන්න ආදරණීය සියලු දෙනාටම මේ වෙලාවේ අපේ ප්‍රණාමය පුද කරනවා. වගේම නව වෙනසක් කරා මේ රට ගෙනියන්න නව ජනාධිපතිවරයෙක් යටතේ, නව නායකයෙක් යටතේ මේ රටේ සම්පූර්ණයෙන්ම නව වෙනසක්, දුප්පත්කම නැති කරලා, දරිද්‍රතාවය නැති කරලා මේ රට සෞභාග්‍යමත් දේශයක් කරා ගෙනියන්න අලුත් වෙනසක් එක්කලා විශේෂයෙන්ම ජනාධිපතිවරණයේදී ඒ නව වෙනසට ඡන්දෙ දුන්න, නව ජනාධිපතිවරයාට ඡන්දෙ දුන්න ආදරණීය ජනතාවටත් මගේ ප්‍රණාමය පුද කරන්න ඕන. ඒ වගේම තමයි ඒ ජනාධිපතිවරණයෙන් පස්සේ විශේෂයෙන්ම පාර්ලිමේන්තු මහා මැතිවරණය, ජනාධිපතිවරණයට ඉස්සලා පළාත් පාලන මැතිවරණය, ඊට පස්සේ ජනාධිපතිවරණය, ඊළඟට පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී සමස්ත රටේම ආදරණීය ජනතාව එක තැනකට පෙළ ගැහිලා නැවතත් ඒ ජනාධිපතිතුමාට සහාය වෙන්න ඒ කණ්ඩායම බිහි කරන්න, ඒ කණ්ඩායම ශක්තියක් වෙන්න, අලුත් වෙනසක් එක්කලා නැවත වතාවක් පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී 3න් 2ක ඡන්දයක් ලබා දුන්න ආදරණීය ජනතාවටත් අපේ ප්‍රණාමය මේ වෙලාවේදී පුද කරන්න ඕන.
ගරු
නියෝජ්‍ය කතානායකතුමනි මේ වෙලාවේදී කියන්නට ඕන අපිට මතකයි 1982 දී ඊනියා ජනමත විචාරණෙන් ජේ.ආර්. ජයවර්ධන්ට ජේ.ආර්. ජයවර්ධන් දැනගෙන හිටියා සමානුපාතික ඡන්ද ක්‍රමයේ උඩ 3න් 2ක බලයක් ගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා තමයි ජනමත විචාරණයකට ගියේ. නමුත් මෙවර ඉතිහාසය වෙනස් කළ දවන්ත 3න් 2ක ඡන්දයක් ලබා දීලා තියෙනවා. මේ වෙලාවේදී කියන්නට ඕන මේ විපක්ෂයේ මන්ත්‍රීවරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ඊයේ ඉදිරිපත් කරපු මේ පිටු 10ක 15ක ලියකියවිල්ල මේ ලියකියවිල්ල තුල තියෙන සංක්ෂිප්තය මේක තියෙන්නේ වැඩපිළිවෙල මේක තියෙන්නේ මූලික හරය විතරයි මේකේ සම්පූර්ණම මේක සමස්ත ක්‍රියාවලියම අද ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දක්ම වැඩසටහනට දී තියෙනවා මේක දැන් එකක් ගත්තොත් උදාහරණයක් ගත්තොත් මම අද මේ රටේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ නියෝජනය කරන්නේ තේ යරුණාම අනිකුත් සියලුම වැවිලි කර්මාන්තේ මගේ අමාත්‍යංශයට දී තියෙන ගරු අමාත්‍යතුමත් මෙතන ඉන්නවා අපේ රමේෂ් පදින මැතිතුමා හැබැයි මේ අපනායන කෘෂි කර්මාන්තය කියන දේ මූලික අරමුණු මේක පැහැදිලි කරනවා හැබැයි සමස්ත අපනායන කෘෂි කර්මාන්තය තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ විදේශ විනිමය ගෙනල්ලා විශේෂයෙන්ම නැවත වතාව මේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවට මම ආව ගමනේදී මේ පාර මම හිතපු දෙයක් තමයි මේ කෝටි 2.30ක් ඉන්න ජනතාවක් 2,30,00,000 ජනතාවකින් 170,000ක් නියෝජ්‍ය කතානායකතුමනි වේලක් කාලා වේල් දෙකක් බඩගින්න ඉන්න රටක් මේක ගේ ගෙදර අත්තිවාරම දාගන්න තියෙනවා ගේ හදාගන්න විදියක් නැහැ ගෙදර කාමර දෙයක් හදාගන්න තියෙනවා ස්තූපු හදාගන්න විදියක් නැහැ සමහරක් වෙලාවට ගෙදර දොර ජනෙල් ටික දාගෙන තියෙන්නේ පොලිතින් රෙදි වලින් එහෙම ජනතාවක් සමහරක් වෙලාවට වැසිකිළිය නැහැ කුදුම විදියට දුක් විඳින ජනතාවක් ඉන්න රටක් නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ මේ දුප්පත්කම නැති කිරීම තමයි අපේ අරමුණ වෙන්න ඕන අඩුම ගානේ කණ්ඩා අඳින්න දෙන්න බැරි නම් මේ පාර්ලිමේන්තු ගමනේ අපි ආවේ කේස් වැඩක් නැහැ ඒක නිසා ඒක කරන්න නම් අපේ රටේ ආර්ථික ශක්තිමත් වෙන්න ඕන අද විදේශ විනිමය ගේන්නේ කවුද නියෝජ්‍ය කතානායකතුමනි විදේශ විනිමය ගේන්නේ අර අහිංසක අම්මලා නංගිලා බැල මෙහෙවරකම් කරලා මැද පෙරදිගට ගිහිල්ලා Tamanne ශ්‍රමය දිය කරලා ඒකේන විදේශ විනිමය තමයි අද අපිට විදේශ විනිමය හැටියට තියෙන්නේ ඒක නිසා ප්‍රධාන වශයෙන් සංචාර කර්මාන්තය දිනු කිරීම ඊවර කර්ම මට එක විනාඩියක් දෙන්න නියෝජ්‍ය කතානායකතුමනි සංචාර කර්මාන්තය දිනු කිරීම ධීවර කර්මාන්තය දිනු කිරීම කෘෂි කර්මාන්තය දිනු කිරීම සහ අපනායන කෘෂි කර්මාන්තය දිනු කිරීම වැවිලි ආර්ථිකය දිනු කිරීම ඒ තුලින් විදේශ විනිමය ගෙනල්ලා අපේ රටට අපි සල්ලි හම්බ කරලා අඩුම ගාන මේ දුප්පත්කම නැති කිරීම කියන ක්‍රියාවලියට යෑම තමයි මහින්ද රාජපක්ෂ ගරු අග්‍රාමාත්‍යතුමාගේ රජය සහ අධිකරු ජනාධිපතිතුමාගේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් යුත් මේ රජයේ ප්‍රධාන අරමුණ වෙන්නේ අරමුණ සහ ඒක අපේ අරමුණ වෙන්න ඕන ඒක තමයි වෙනසනහන් වෙන්න ඕන ඒක අපි අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා මෙතන ඉන්නවා දවැන්ත පාර්ලිමේන්තු කණ්ඩායමක් තරුණ කණ්ඩායමක් ඉන්නවා ඒ සියලු දෙනාත් එකතු කරගෙන අද්දකින් තියන ආයතන එකතු කරගෙන රාජ්‍ය නිලධාරී තන්ත්‍රය එකතු කරගෙන සමස්ත මහ ජනතාව එකතු කරගෙන ඒ අරමුණ කරා අපි යනවයි කියන කාරණාව නියෝජ්‍ය කතානායකතුමනි මේ වෙලාවේදී කියන්න ඕන
බොහොම ස්තුතියි ගරු ජයන්ත වීරසිංහ මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 6ක් තියෙනවා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රථමයෙන්ම මේ අවස්ථාව මට ලබා දීම ගැන ඔබතුමාටත් මේ ගරු සභාවටත් මගේ ස්තුතිය පිරිනමනවා මුලින්ම මා මේ ගරු සභාවේ උත්තරීතර තනතුරටපත් නව කතානායකතුමාටත් ඔබතුමාටත් මගේ සුභාශිංසන පිරිනමන. දැන් මේ ඊයේ අපේ අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ වැඩපිළිවෙල බැලුවහම ඉතා ප්‍රධාන කාරණාවක් පැහැදිලිව පේනවා. ඒ තමයි පලිගන්න දේශපාලනය වෛරීය දේශපාලනය සදහටම අවසන් කළ තියෙන්නේ කියලා. මේක ගැන මම ඉතා සතුටු වෙනවා. මොකද ඒ පලිගත්ත පලිගැනිල්ල රාජපක්ෂ පවුලත් ඒ දරුවනුත් භාර්යාවනුත් ඔවුන්ගේ හිතවතුන් සහ ඔවුන් හිතවතුන්ගේ දරුවනුත් භාර්යාවනුත් ඉලක්ක කරගෙන පලිගත්තේ. ඒ ගැන මට කියන්න පුළුවන් මොකද ඒ සෑම අවස්ථාවකම AI වෙනුවෙන් උසාවි ගියත් කමිෂන් ගියත් පොලිසියවලට ගියත් ඒ එක්කෙනෙක් මම. ඉතින් එම නිසා එවැනි දුර්දාන්ත යුගයක් අවසන් කරපු එක ගැන, ඒ ගැන එවැනි ක්‍රියාකලාපයක් නැවත ඇති නොවීමට කටයුතු කිරීම ගැන මම සතුටු වෙනවා, ස්තුති කරනවා. මේ අතිගරු ජනාධිපතිතුමා බලයට ආවම ඉස්සලාම් කළේ මොකක්ද? අර නීති විරෝධී පොලිසිය පලිගන්න හදපු, දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කරන්න හදපු පොලිසිය පාවිච්චි කළා තව තව දඩයම් කරන්නේ නැතුව ඒක විසුරුවල හැරිය අන්න දීපු උදාහරණය. ඉතින් එම නිසා පටන් ගැම්ම හොඳයි. මේ වැඩ පිළිවෙල හරියට සාර්ථක කරගෙන අපිට මේ රට ඉදිරියට ගෙනියන්නට පුළුවන්. දැන් මෙතනදී මම ඉස්ලාම් ස්තුතිවන්ත වෙනවා ප්‍රධාන මැතිවරණ දෙකකදී අපිට විශිෂ්ට ජයග්‍රහණයක් අත්කළ දීපු ජනතාවටත්. ඒ ජයග්‍රහණ දෙකම සහ 2018 ප්‍රාදේශීය සභා ජයග්‍රහණය, ඔය තුනම ලබා ගන්න අපේ ජයග්‍රහණවල නියමුවා වෙච්ච ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාට මගේ ස්තුතිය පුද කරනවා. එතුමා නොහිටින්න අපිට මේ ජයග්‍රහණය ලබා ගන්න, ජයග්‍රහණ ලබා ගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් මේ වැඩපිළිවෙල බැලුවහම ඉස්සෙල්ලාම අලුත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළ යුතුයි. ඒක අපි ඉදිරිපත් කරනවාමයි. 19 වෙනි සංශෝධනය එක්තරා ක්‍රමයකට අයින් කළ යුතුයි. ඔක්කොම නෙවෙයි, ඒකේ නරක හරිය අයින් කරන්න. ඊට පස්සේ ව්‍යවස්ථා අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. ආන්න ඒකට තමයි අපි මේ ජනවරම ඉල්ලුවේ. අපිට ඒ ජනවරම ලැබුණා.
ඔබතුමාට විනාඩි දෙකක්. ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක්.
මේ වැඩපිළිවෙල බැලුවාම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතාම හොඳ මේ බොහොම හොඳ ප්‍රතිපත්ති කීපයක් තිබෙනවා. ඒ එකක් මේ රටේ ඖෂධ නිෂ්පාදනය කිරීම. අන්න එහෙම කළොත් විශාල විදේශ විනිමයක් අපිට ඉතුරු කරගන්න පුළුවන්. විශාල විදේශ විනිමයක් මේ රටට ලබා ගන්න පුළුවන්. සහ ඖෂධ ගෙන්නන මාර්ගයෙන් කරන ගැහිලි නවත්තන්නටත් පුළුවන්. ඒක ඉතාම කාලෝචිත පියවරක් හැටියට මම දකිනවා. ඊළඟට අර එක රටක් එක නීතියක් කියන එක අනිවාර්යෙන් තිබිය යුතුමයි. ජනාධිපති නීතිඥවරයෙක් හැටියට මම ඒක අගය කරනවා. මොකද අපි දන්නවා ඒ එක නීතියක් හැමෝන්ටම වළංගු වීමේ වැදගත්කම. ඒක කළ යුතුමයි. ඊළඟට මේ වැඩපිළිවෙල බලනකොට ඒක කියලා තියෙනවා නොයෙක් නොයෙක් දේවල්, නොයෙක් නොයෙක් අපනයන භාණ්ඩවල සහ විශේෂයෙන් ඛනිජ වැලි, මිනිරන් වැනි දේවල් වල අගයක් වැඩි කළා. විශාල විදේශ විනිමයක් ලබා ගන්නට පුළුවන්. කෙටියෙන් කියනවා නම් ග්‍රැෆයිට් වල ග්‍රැෆීන්, වැලි ඛනිජ වැලි වල ඒ වගේ අගය එකතු කළා, වැඩි කළා, විශාල විදේශ විනිමයක් ලබා ගන්නට පුළුවන්. අන්න ඒකත් ඉතාම හොඳ ප්‍රතිපත්තියක්. දැන් මගේ කාල සීමාව ඉක්ම වෙන්න කිට්ටු නිසා මම එක කරුණකට අවධානය යොමු කරනවා. මේ අර මුජිබුර් රහමන් ගරු මන්ත්‍රීතුමා මට මතකයි කිව්වා මේ ආණ්ඩුවේ ඉන්නවා කියලා නඩු තියන මහාධිකරණ නඩු 14 දෙනෙක්. එහෙම ඉන්නවා නම්
ඔබතුමාගේ කාලය අවසානයි ගරු මන්ත්‍රීතුමා.
මොහොතක් දෙන්න, මේකෙන් ඉවර කරනවා මං. එහෙම තියනවා නම් ඒ නඩු වලට වැඩි හරියකට පෙනී ඉන්න මම එතුමාට කියනවා ඒ සියලුම නඩු පහුගිය රජයෙන් දේශපාලන පරිගැණීම් වලට දාපු කිසිම අර්ථයක් නැති බොරු නඩු කියලා. එම නිසා ඒ බොරු නඩු දැම්මයි කියලා ඒ අයට පාර්ලිමේන්තුවට ඇවිල්ලා රටට සේවය කිරීමට කිසිම බාධාවක් නැහැ. මට මේ කාල සීමාව ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
ඔබතුමාට ස්තුති. ගරු මොහමඩ් රහීම් මන්ත්‍රීතුමා විනාඩි 5යි. ඕඩර් ප්ලීස්. අපේ නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමා මූල අසනට පැමිණෙන්න ඇති.
Please continue. Bismillahir Rahmanir Rahim. ගෞරව ප්‍රදේශ සභානවරහලේ ඔබ සභையில் கண்ணி உரையாற்ற கிடைத்தமைக்கு முதற்கண் இறைவனுக்கும் எனக்கு வாக்களித்த மக்களுக்கும் நன்றி கூறுகிறேன். என்னை தெரிவு செய்து பார்லமெண்ட் அனுப்பிய புத்தளம் மாவட்ட மக்களின் தேவை நிறைவேற்ற வேண்டுமென்று ஆசைப்படுகிறேன். இச்சபையில் எனது உரையை ஆற்றுகிறேன். சுமார் 33 வருடங்களாக புத்தளத்திற்கு ஒரு பாராளுமன்ற உறுப்பினர் கிடைக்காமதால் இரண்டு பெரும்பான்மை கட்சிகளுக்கும் வாக்களித்து ஆசனத்தையும் வென்று கொடுத்து மாவட்டத்தையும் வென்று கொடுத்து புத்தளத்துக்கென்ற ஒரு உறுப்பினரை எங்களால் பெற முடியவில்லை. இருந்தாலும் எங்களுக்கு நாங்கள் ரெண்டு கட்சிக்கு வாக்களித்தாலும் எம்மை ஏறெடுத்து பார்க்காத இரண்டு பெரும்பான்மை அரசியல் கட்சிகளும் புத்தளத்துக்கு கொடுத்தது தாப்ப பாலாகரையும் அதேபோன்று அருவக்காடு கூழக்குப்பையும் தான் புத்தளத்துக்கு கிடைத்தது. இருந்தாலும் இந்த முறை நாங்கள் சகல கட்சியினரும் ஒன்றிணைந்து ஐக்கிய தேசிய கட்சி என்றும் வேட்பாளர்களும் ஸ்ரீலங்கா முஸ்லீம் காங்கிரஸ் ஏசியன்சி கட்சி என்றும் ஸ்ரீலங்கா சுதந்திர கட்சி வேட்பாளர்கள் ஒன்றிணைந்து இந்த முறை ஒற்றுமையாக சேர்ந்து ஒரு உறுப்பினரை புத்தள மக்கள் பெற்றெடுத்திருக்கின்றார்கள். இருந்தாலும் கடந்த காலங்களில் எங்களால் ஒரு இந்த மண்ணுக்கொன்று எங்களுடைய புத்தள மண்ணுக்கென்ற ஒரு உறுப்பினரை எங்கள் பெறாம போய்விட்டது. இருந்தாலும் கடந்த அரசாங்கங்கள் தபபலாகரை அமைத்த காலங்களில் எங்களுக்கு மக்களுக்கு கூறியிருந்தார்கள், இந்த புத்தள மக்களுக்கு மானிய விலைக்கு கடன் தருவோம் என்று. அதுவும் எங்களுக்கு எதுவும் கிடைக்கவில்லை. இந்த உயர்சபையில் நான் கேட்டுக்கொள்கிறேன், எங்களுக்கு எதிர்காலத்தில் ஆவது எங்களுடைய புத்தள மக்களுக்கு புத்தளம் விவசாயங்கள் பாதிக்கப்பட்டிருக்கிறது, அதே போன்று வீடுகள் வாசல்கள் அத்தனையும் பாதிக்கப்பட்டிருக்கின்றது, சூழல் மாசடைந்திருக்கின்றது. அதனால் இந்த உயர்சபையில் நான் கேட்டுக்கொள்கிறேன், எதிர்காலத்திலேயாவது புத்தள மக்களுக்கு இதுக்கு மேற்கு அமைக்கின்ற சூழல் மாசடைகின்ற இந்த அபிவிருத்திகளை புத்தளத்தில் நிறுத்த வேண்டும். அதே போன்று இந்த மானிய அடிப்படையில் கடந்த 2005 முன்னே நாள் எங்களுக்கு கௌரவ ஜனாதிபதி அவர்கள் கூறினார்கள், புத்தள மக்களுக்கு மானிய அடிப்படையில் கரண் வசதி செய்துருவோம் என்று. நிச்சயம் அதுவும் எதுவும் எங்களுக்கு கிடைக்கவில்லை. அதுபோன்று காலங்காலமாக புத்தள மக்களுக்கு சேர வேண்டிய எந்த அபிவிருத்தியும் புத்தள மக்களுக்கு சேரவில்லை. இருந்தாலும் இந்த வீதாசார அடிப்படையில் வந்த தேர்தலுக்கு பிறகு புத்தள மக்களுக்கு எந்த விதமான ஒரு உறுப்பினரை பெற முடியாவிட்டது. எதிர்காலத்திலாவது இந்த இன ரீதியான மொழி ரீதியான பிரச்சனைகள் இல்லாமல் இந்த கடந்த எங்களுடைய ஜனாதிபதி அவர்கள் கூறிய போது தேர்தல் முறைகளை மாற்றி புத்தளத்துக்கு தொடர்ந்தும் ஒரு பாராளுமன்றை பெறுவதற்கு ஒரு வேலை திட்டத்தை அமைக்க வேண்டும் என்று கூறி எங்களுக்கு வாக்களித்த புத்தள மாவட்டத்திற்கு இந்த சிறுபான்மை பெரும்பான்மை கிறிஸ்தவ இந்து மக்கள் அனைவருக்கும் நன்றி கூறி இந்த சபைக்கும் நன்றி கூறி என் உரையை நிறுத்திக் கொள்கிறேன். அஸ்ஸலாமு அலைக்கும் வரஹ்மத்துல்லாஹி வபரகாத்து.
Thank you. Honorable Pial Nishanta De Silva, you have 6 minutes.
Mulusunohobona, Niyojikarak Sabaha, Sabhapatumani. Visheshayenma mama mage kathawa arambha karannata prathama Kalutara district ke janathawa devena waratath parliamentuwata mawa thora pat karagen evimata ලබා දුන්න දායකත්වය පිළිබඳවත් ඒ වගේ මහා සංඝරත්නයටත් ආගමික නායකයින්ටත් මගේ ගෞරවනීය ප්‍රණාමය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්න ඕනේ. ඒ වගේම මෙවර පාර්ලිමේන්තුවට ලක්ෂයකට වැඩි මනාප සංඛ්‍යාවක් ලබා දීලා ජනතාව එවැනි ශක්තියක් ලබා දෙනකොට අතිගරු ජනාධිපතිතුමා ඒ වගේම අග්‍රාමාත්‍යතුමා ඒ වගේම අපේ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මැතිතුමා මට වගකීමක් පැවරුවා රාජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට. මම එතුමාලටත් මගේ ගෞරවනීය ප්‍රණාමයේ ස්තුතිය කළුතර දිස්ත්‍රික්කයේ අපේ ජනතාව වෙනුවෙන් පුද කරනවා. ඒ වගේම තමයි ඒ වගකීම නිවැරදිව ඉටු කරන්නටත් මා බලාපොරොත්තු වෙනවා. වගේම මා බලාපොරොත්තු වෙලා හිටිය මං හිතන්නේ රටට ජනතාවට ආදරය කරන ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් පත් වුණාට පස්සේ විපක්ෂයේ කාර්යභාරය ඉතාමත්ම හොඳින් නිවැරදි විදියට ඉටු කරයි කියලා. මට දැනෙන්නේ නැවතත් පරණ එහෙම නැත්නම් සාම්ප්‍රදායික ක්‍රමයට විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන්නට යන ආකාරයක් තමයි මේ අද දවසේ සියලු විපක්ෂයේ කතාවලින් සමහර විශේෂයෙන්ම කතාවලින් දක්නට ලැබෙන්නේ. ඒ අය සාම්ප්‍රදායික විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන වගේම සාම්ප්‍රදායික දේශපාලඥයින්ගේ කාර්යභාරය තමයි ඉටු කරන්නට සූදානම් වෙන්නේ. මම හිතනවා එවැනි තත්ත්වයක් නෙවෙයි මේ රට තුළ මේ රටත් ජනතාවත් බලාපොරොත්තු වෙන ඊට වඩා එහාට ගියපු ක්‍රමවේදයන් කීපයක් ඒ වගේම ඊට වඩා කැපවෙච්ච මහජන නියෝජිතයන් කීපයක් මේ පාර්ලිමේන්තුවල තුල දකින්නට තමයි ජනතාවගේ බලාපොරොත්තුව තිබුණේ. ඒ නිසා අපි පැහැදිලිව දන්නවා දැන් මේ වන විට අපේ විපක්ෂයේ හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා මේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරනවා. ඒ ඉවත් කිරීම පිළිබඳව මහා බීතිකාවකින් කතා කරන්නට පටන් ගත්තා. අපි පැහැදිලිවම දන්න දේ තමයි මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ගෙනාවේ රාජපක්ෂ වරුන්ගේ දේශපාලන භූමිකාවෙන් අතුකා දැමීමට තමයි එදා මේ සංශෝධනය ගෙනාවේ. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය සේවයේ දියාරු කිරීමට තමයි මේ කටයුත්ත මේ පාර්ලිමේන්තුවට ගෙනාවේ. ඒ පිළිබඳව දැන් රටේ ජනතාව හොඳ අවබෝධයක් තියෙනවා. අවබෝධයක් තිබිච්ච නිසා තමයි මේ අයට අමතක නොවන පාඩමක් ඉගැන්වුවේ. මොකද රාජපක්ෂවරුන්ගේ දේශපාලන භූමිකාවෙන් තුරන් කරන්නට ආපු අයට අද සිද්ධ වුණේ මේ විපක්ෂයේ හිටපු එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ ප්‍රබල චරිත අද දේශපාලනයෙන් තුරන් වෙන්න එහෙම නැත්නම් අතුගා දමන්නට විශේෂයෙන් මේ රටේ ජනතාව කටයුතු
කරලා තියෙනවා.
ඒ වගේම තමයි අද අපි පැහැදිලිවම දන්නවා මේ 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 වැඩපිළිවෙලත් එක්ක විශේෂයෙන්ම අපේ අතිගරු ජනාධිපතිතුමා අවුරුදු පහක් තුල අරන් යන්න හදන වැඩපිළිවෙලට මං හිතන්නේ කකුල් මාට්ටු දාලා එහෙම නැත්නම් වෙන වෙන උපක්‍රම කරලා ඒ වෙන වෙන විදියට අභියෝග කරාට මං හිතන්නේ ඒ නවත්වන්නට පුළුවන් හැකියාවක් ලැබෙයි කියලා. මොකද හේතුව අද අපි පැහැදිලිවම දන්න කාරණේ තමයි අද වෙනකොට මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල රට ගොඩනගන වැඩපිළිවෙල තමයි දියත් කරලා තියෙන්නේ. දියත් කරන්න සැලසුම් සකස් කරලා තියෙන්නේ. මේ රට ගොඩනගන සැලසුම් තුල විශේෂයෙන්ම මටත් පවරලා තියෙන වගකීමක් තියෙනවා අපේ GLPV's අපේ මහාචාර්යතුමාගේ නායකත්වයේ යටතේ විශේෂයෙන්ම අධ්‍යාපනයේට සුවිශේෂී වෙනසක් ඇති කරන්නට දායකත්වය ලබා දෙන වැඩපිළිවෙල දියත් කරලා තියෙනවා. ඒ නිසා අපේ යුතුකම තමයි හොඳ අධ්‍යාපනයක් රටට ලබා දෙන එක. ඒ වගේම තමයි කාන්තා කටයුතු සහ ළමා කටයුතු ගත්තන් පස්සේ අද වචනෙට පමණක් සීමා වෙච්ච කාන්තා අයිතිවාසිකම් ළමා අයිතිවාසිකම් ගැන මෙතෙක් කාලයක් කතාවට පමණක් සීමා වෙච්ච දේ ක්‍රියාවට නගන්න තියෙන ලොකු අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගය ජයගන්නට මං හිතන්නේ අපි සියලු දෙනාම එකට එකතු වෙලා පක්ෂ විපක්ෂ සියලු දෙනාම මං හිතන්නේ කටයුතු කරන්න ඕන කියන පණිවිඩයත් විශේෂයෙන්ම ලබා දෙනවා. වගේම විපක්ෂයේ අයට මං හිතන්නේ අමතක වෙලා තියෙනවා ඔවුන් අවුරුදු පහක් ගියවර ආණ්ඩුව තුළ තමන්ගේ පාලනය ගෙන ගියා. ඒ පාලන කාලේ මහා බැංකුව මංකොල්ල කෑවා. මහා බැංකුව මංකොල්ල කෑව විතරක් නෙවෙයි මේ රටේ ආර්ථිකේ නැත්තටම නැති කරපු ආණ්ඩුව
පොට
මේ අය ප්ලීස්
රැප් ඉට් අප්.
ඒ වගේම විශේෂයෙන්ම සහරාල්ල මතු කරලා එයා මේ රට ලේවිලක් බවට පත් කරන්නට කටයුතු කරා. කුඩු නිසා මේ රට කුඩේ කුඩු වෙමින් යන මට්ටමට පත් වුණා කාරක සභා සභාපතිතුමනි. ඒ නිසා තමන්ගේ වැරදි එහෙම නැත්නම් අඩුපාඩුකම් වහගන්න වෙන වෙන අයට චෝදනා කරනවට වඩා ඉතාමත්ම හොඳ වෙන්නේ මෙන්න මේ වැඩපිළිවෙලට අතිගරු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට සීලු දෙනාගේ දායකත්වය ලබා දෙන්න කියන පණිවිඩය මම මේ අවස්ථාවේදී විපක්ෂයේ සීලු දෙනාට ලබා දෙනවා. වගේම සීලු දෙනාම එකට එකතු වෙලා අපි මේ රට ගොඩනගන වැඩපිළිවෙලට දායකත්වය දෙමු කියන ආරාධනාව මේ අවස්ථාවේදී කරනවා.
Thank you. Honorable Veerasumana Veerasinghe, you have 7 minutes.
බොහොම ස්තුතියි. ඔබතුමා මුලසුනේ සිටින වෙලාවේ උතුරේ යාපනයේ දිස්ත්‍රික්කයෙන් ජනතාවගේ ඡන්දයෙන් පත්වෙච්ච නියෝජිතයෙක් විදිහට මුලසුනේ ඉන්න වෙලාවේ දකුණේ කෙනෙක් විදියට මාතර කෙනෙක් විදියට මගේ සුභපැතුම් ඔබතුමාට පළමුව පුද ගන්න අවස්ථාව කරගන්නවා.
Thank you.
මේ අවස්ථාව විශේෂයෙන්ම මාතර දිස්ත්‍රික්කයේ පෙරසියලු ජනතාවට මනාප 78,777,967ක් ලබා දීපු රත්තරම් මනාප වලටත් රත්තරම් මනාප කිව්වේ ඒක ඓතිහාසික මනාප ප්‍රමාණයක් වටිනා මනාප ප්‍රමාණයක් ඒ ලබා දීපු දෙනී ආසනයේ ප්‍රමුඛ මාතර දිස්ත්‍රික්කයේ පෙරසියලු ජනතාවටත් මගේ ගෞරවත්ව ස්තුතියත් මේ මොහොතේ පුද කරන්න අවස්ථාවක් බවට පත් කරනවා. ඒ වගේම ඊයේ දවසේ අධිකර ජනාධිපතිතුමා මේ ස්ථානයේදී ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය 9 වෙනි පාර්ලිමේන්තුව ඉදිරිපත් කරා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔහු ජනාධිපති ධුරයට පත් වෙන්න ඔහු ඉදිරිපත් කරපු සෞභාග්‍යයක් මේ ගෝඨාභය රට හදන සෞභාග්‍යයක් මේ කියන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තවත් විතරේකයක් තමයි ඊයේ දවසේ ඉදිරිපත් කරපු 9 වෙනි පාර්ලිමේන්තුව ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය. මෙතන විපක්ෂයේ ගොඩක් මන්ත්‍රීවරු ප්‍රතිපත්ති ප්‍රකාශනයත් අයවැයත් පටලවාගෙන කතා කරා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල ගණන් හිලව දාන්නේ නැහැ. මේක රජයේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන කාරණාවක්. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉතාමත් පැහැදිලිව අධිකරණ ජනාධිපතිතුමාගේ සෑම වගන්තියක්ම සෑම ඡේදයක්ම පියවරෙන් පියවර මේ රට හදන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරපු අපූර්ව ප්‍රතිපත්ති ප්‍රකාශනයක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි මේ කතා කරන පරිසරය තුළ අපි මෙතන කතා වුණා COVID-19 වසංගතය ගැන. COVID-19 වසංගතය අපේ රට පාලනය කරා. ඓතිහාසික ජයග්‍රහණයක් ඒක ආශ්චර්යමත් ජයග්‍රහණයක්. ලෝකේ බලවත් රටවල් ධනෙන් වැටෙද්දි මේ කතා කරන මොහොත වෙනකොට මිලියන් 22ක් COVID-19 වසංගතයෙන් රෝගීන් බවට පත් වෙලා ලක්ෂ 8කට ආසන්න 790,000ක් මරණයට පත් වෙලා ලෝකේ ධනවත් රටවල් සම්පූර්ණයෙන් විනාශ වෙලා ඇමරිකාවගෙන් ලෝකේ බලවත් රාජ්‍ය 1,74,000ක් පොළොවට පස් වෙලා එහෙම නිදි තත්ත්වයක් තුළ අපේ රට මේ COVID-19 වසංගතය මරණ 11කින් බේර ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒක ආශ්චර්යමත් ජයග්‍රහණයක්. මේ මොහොතේ මම සිහිපත් කරනවා මීට අවුරුදු 90කට ඉතර පෙර මැලේරියා රෝගය මේ රට වසංගතයක් ඉදිරිය වළඳ වැළඳ රට වෙලා ගනිද්දී ඒ මැලේරියා රෝගයෙන් 92,000ක් මැරුණා. 92,000ක් මැරුණා. මේ රටේ ජනගහනය මිලියන් 3.5ක් වගේ ප්‍රමාණයක් ඒ දවස්වල හිටියේ. ඒ මිලියන් 3.5න් 92,000ක් මැරෙනකොට ඒ මැලේරියා වසංගතය පාලනය කරන්න එදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙක් ඉදිරියේ දොස්තර සුගීචර වික්‍රමසිංහන් මහා දැවැන්ත කාර්යභාරයක් කරා. ඔහු තුන්කෝරළයට ගිහිල්ලා ඒ මැලේරියා රෝගීන් වෙනුවෙන් බෙහෙත් හේත් ලබා දුන්නා. ආචාර්ය අන්නම් පෙරර මැතිතුමා ආහාර ලබා දුන්නා. ඒ ක්‍රමෝපායන් දෙක නිසා මැලේරියා රෝගය මර්ධනය කරන්න පුළුවන්කම ලැබුණා. සේම නියෝජ්‍ය කාර්ය සභා සභාපතිතුමනි එදා හිටපු සුද්දගේ ආණ්ඩුවට සිද්ධ වුණා ඒ සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ දවන්ත පරිවර්තනයන් සිද්ධ කරන්න. ඒකේ පියවරක් තමයි මහජන සෞඛ්‍ය සේවාවක් ඇති වෙන එක, නිදහස් සෞඛ්‍ය සේවාවක් ඇති වෙන එක. ඒකේ දිගුවක් විදිහට තමයි නිදහස් අධ්‍යාපනය ලැබෙන්නේ. ඒ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍යයන් නිසාවෙන් තමයි COVID-19 වසංගතය වගේ දවන්ත වසංගතයක් අපේ රට මේ ප්‍රමාණයෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ආරක්ෂක අංශය, සෞඛ්‍ය අංශය, අධිකරණ ජනාධිපතිතුමා ඇතුළේ සියල්ලන්ගේ මැදිහත්වීම සිද්ධ වෙන්නේ එදා ඒ දිනාගත් අයිතිවාසිකම් වල ප්‍රතිඵලයක් විදියට. ඒ වගේම ගරු කාර්ය සභා සභාපතිතුමනි ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මට ලැබිච්ච ඉතාමත් කෙටි වේලාව තුළ විග්‍රහ ගන්න වෙලාවක් නෙවෙයි. මෙතන ගොඩක් කාරණා කියවුණා. මේක හැම වගන්තියක්ම කොයිතරම් වැදගත්ද? එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ සඳහන් වෙනවා නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා වෙනවා. අපි කවුරුත් කතා ගන්න මේ රටේ මේ වගන්ති ආර්ථික අඩුපාඩුෙන් ගොඩ එන්න නම් නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කරන්න ඕන කියලා. මහා දැනුමක් තියෙන ආර්ථික විශේෂඥයන් පහුගිය කාලේ අපි දැක්කා මේ රට පාලනය කරපු හැටි. ඒ මහා ආර්ථික විශේෂඥයන් රට පාලනය කිරීමේ ප්‍රතිඵලය මේ ඉස්සරහා හිස්පුටු වලින් පේනවා. ඒ ආර්ථික සඳහා මග වෙන්නම නායකයෝ අද මේ පාර්ලිමේන්තුවේ නැහැ. මේ රට ධනපති පන්තියට නායකත්ව දීපු දේශපාලන ව්‍යාපාරය අද අවුරුදු 72කට පස්සේ මේ පාර්ලිමේන්තුවේ එක නියෝජනත්වයකට සීමා කරලා තියෙනවා. විවෘත ආර්ථිකය ගෙනල්ලා කරගහගෙන ගිහිල්ලා මේ රට විනාශ කරපු විවෘත ආර්ථිකය ගෙනාවු නායකයෝ ඒක විවෘත ආර්ථිකයේ ඔස්තරලා අද මේ පාර්ලිමේන්තුවේ Tamanට පත් වෙච්ච ජාතික ලැයිස්තුවේ නියෝජිතවක් පත් කරන්න බැරි තත්ත්වයට ශූන්‍ය වෙලා තියෙනවා. ඔවුන්ට ඉතිහාසය විසින් දඬුවම් ලබා දීලා තියෙනවා ඒ වැරදි උපක්‍රමයන් සම්බන්ධව. ගරු සභාපතිතුමනි ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අධ්‍යාපන ගැන විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ අධ්‍යාපනයේ මහා දැවැන්ත වෙනසක් සඳහා වෙන ඉතාමත් සාධනීය විෂයන් ගණනාවක් එක්ක අමාත්‍ය මණ්ඩලෙපත් කරලා ඔවුන්ට වගකීම්පත් කර ලබා දීලා කුසිකර්මාන්තයේ තේවගාව සිලොන්ටින් ගැන මෙතන කතා කරා. ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒක පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අනිකුත් සුළුපනයන භෝගයන් සම්බන්ධව දීවර කර්මාන්තයේ සංචාරක ශ්‍රේෂ්ඨය පානීය ජලය සම්බන්ධව නිවාස සම්බන්ධව ජනතාවගේ සාර ප්‍රශ්නයක උප්පු ලබා දීම සම්බන්ධ මේ හැම දෙයක් ගැනම කරුණු ඉතාමත් වැදගත් ආකාරයෙන් සඳහන් කරලා තියෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉතාමත් සුන්දර වචනයක්. මම අවුරුදු 18ක් අරගල කරපු වචනයක්. මේ ප්‍රතිපත්ති ප්‍රකාශන සඳහන් වෙනවා කටපොල් වගාව සම්බන්ධව. මෙතන විශේෂ භාරගරු අමාත්‍යතුමා ඉන්නවා. මේ සම්බන්ධ ලොකු වැදගත් වීමක් වෙච්ච පක්ෂ අය ඉන්නවා. කටපොල් වගාව අධිකරණ ජනාධිපතිතුමාගේ වචනයෙන්ම සඳහන් වෙන්නේ කටපොල් වගාව අපි සම්පූර්ණයෙන් නතර කරනවා කියලා. වැලිකාර මාධ්‍යකරු අමාත්‍යතුමනි, ඔබතුමාට අද මේ ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදයේ සම්මත කිරීමම ප්‍රමාණවත් වෙනවා. මේකට තියෙන බාධාවන් ඉවත් කරලා ඒ අස අදාළ ගැසට් නිවේදනය නිකුත් කරලා ඒ කඩපොල් වගාව නවත්තන්න. ඒ වගේම ගරු ජනාධිපතිතුමාගේ මම ගෞරවයෙන් ඉල්ලා සිටියා කඩපොල් වගාව නවත්වන වගේම මේ ඉන්දව කඩපොල් ටිකක්
අවසාන
දක්වාම අවසන් කරන්න ඕන, ගලවන්න ඕන. ඒක පියවරෙන් පියවර වෙනත් විකල්ප භෝගයන් වලට යන්න ඕන. ඒකත් මේ කාල සීමා තුළම සිද්ධ කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ජීවන් තොණ්ඩමන් ගරු අමාත්‍යතුමා ඉතාමත් පැහැදිලි සඳහන් කර වතුකරේ මිනිසුන්ගේ ප්‍රශ්න සම්බන්ධව ගරු අමාත්‍යතුමනි, මමත් ජීවත් වෙන මහතර දිස්ත්‍රික්කයේ දිනියායේ වතුකරේ විශාල පිරිසක් ජීවත් වෙනවා. ඔය ප්‍රශ්න ටික ඒ හා සමානව දිනියායේ තියෙනවා. ඒ ගැනත් හොයලා බලන්න. උඩු රටෙන් පත් වෙන ගොඩක් ඇමතිවරු පහුගිය ඉතිහාසයේ දිනියායේ වතුකරේ ගැන අහක් කරලා බැලුවේ නැහැ. ගාල්ලේ වතුකරේ ගැන අහක් කරලා බැලුවේ නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව අපි සූදානම් ඔබතුමා එන්න අපිත් එක්ක වැඩ කරලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න කියන කාරණාවත් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලනවා. අධිකාර ජනාධිපතිතුමායි කතාවේදී තවත් වැච්ච කාරණාවලදී මේවට දෙන බාධා මොකද්ද? මේ යන ආර්ථික ක්‍රමයන් තුළ කිසිම උත්තරයක් නැහැ. බටහිර රටවල් දිහා බලාගෙන පහුගිය ආණ්ඩුවේ හිටියා. කිසිම බටහිර රටකින් කිසිම උදව්වක් හම්බුනේ නැහැ. මේ ලෝකයේ ආර්ථිකය වෙනස් වෙන්නේ ආසියාව දෙහෙර හැරමින් තියෙන්නේ. ඉතිහාසය වෙනස් කරමින් ආර්ථිකය ආසියාව විසින් ඔසවාගෙන ඉන්නවා. ඒක නිසා අපේ ආර්ථික උපක්‍රම බටහිර දිශා දෙස බලාගෙන නෙවෙයි ආසියාව දෙස බලාගෙන ක්‍රියාත්මක කරන්න ඕන කාල පරිච්ඡේදය අවිල්ල තියෙනවා. ඒක නිසා නොබෙදි පිළිවෙතක් අනුගමනය කරමින් න්‍යූට්‍රල් දේශපාලනයක් වෙනුවෙන් කටයුතු කිරීම මේ මොහොතේ සිද්ධ ගන්න වෙනවා. ආණ්ඩුවේ ආර්ථික උපක්‍රමයන් ක්‍රියාත්මක කිරීමේදී විශේෂයෙන්ම ගෝලීය දේශපාලන තත්ත්වයන්, කලාපීය දේශපාලන තත්ත්වයන් වගේම භූ දේශපාලන තත්ත්වයන් පිළිබඳවත් හිතලා මේ කාරණා ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ රට මෙතනින් පිම්මක් ඉස්සරහට වන්න පුළුවන්කම ලැබෙනවා. අවසාන වශයෙන් මෙතන ගොඩක් කාරණා සඳහන් වුණා. මේ පාර්ලිමේන්තු අපෝරු සංයුතිනිත පාර්ලිමේන්තුවක්, ඒ වගේම මේ ආණ්ඩුව අපෝරු සංයුතිනිත ආණ්ඩුවක්, මුලසිරේසින් නොබතුමා යාපනයේ දිස්ත්‍රික්කයේ හා කෙළවරේ මහජන ඡන්දයෙන් පත් වෙලා ඉන්නවා. කාලෙකට පස්සේ වහාමාංශික මන්ත්‍රීවරුන් ඡන්දයෙන් පත් වෙලා ඇවිල්ලා තියෙනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ දාපි කන්දයිල වගේ සහෝදරවරු එහෙන් පත් වෙලා ආවා. නමුත් පහුගිය කාලේ උතුරු සහ නැගෙනහිර ජාතිවාදයේ අතගලුවන් බවට පත් වුණා. ඒක නිසා මේ ආණ්ඩුවේ සංයුතිය මොකද්ද? ඔබතුමාලා ඩග්ලස් දේවානන්ද මැතිතුමාලා අපේ ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කාරයන් නගනහිර සිවනේසුරුන් චන්දකාන්තලා, ඒ වගේම විල්ලියන්න මන්ත්‍රීන් තුමනල්ලා, අද මේ ආණ්ඩුවේ කොටස්කාරයන් අතාවුල්ල මන්ත්‍රීමාලා, ආණ්ඩුවේ කොටස්කාරයන් ජීවන් තොණ්ඩමන් මන්ත්‍රීමාලා, රාමේශ්වර මන්ත්‍රීමාලා, අද වතුකරේ නියෝජනය කරම ආණ්ඩුවේ කොටස්කාරයන්. ඒක නිසා උතුරු දකුණු නගරේ කන්ද උඩරට සියල්ල එක් කරගත් ආණ්ඩුවක් කාලෙකට පස්සේ හැදිලා තියෙනවා. ඒක නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට සදන සෞභාග්‍ය දැක්මේ කාට සමාන වැඩ ගන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙච්ච බොහෝතේදී අපි එතුමාට පක්ෂපාත බෙදෙන්තර සහයෝගය දෙමු. මේ 225 වෙනි සහයෝගය ඕන වෙලාවක් මේක රට ගොඩන ගන්න ඕන නම් පක්ෂපාත බෙදීම් දොරව ජාතිවාදී කෝණයෙන් බලන්න නැතුව වෙනත් කෝණයකින් බලන්න නැතුව මට දින 8ක් දෙන්න. ජාතිවාදී කෝණයෙන් බලන්න නැතුව හැමදාම ජාතිවාදී කරපින්නගෙන යන දේශපාලන නායකයන්ගෙන් ගෞරවයෙන් ඉල්ලනවා. ඔබේ ජනතාවට උදව් කරන්න ඕන නම් ඒක ජාතිවාදී මොහොනකින් නෙවෙයි, දෙවිඩ මිනිස්සු මුස්ලිම් මිනිස්සු මේ බලය බෙදීම අරෝ මේව නෙවෙයි ඉල්ලන්නේ. බොන්න වතුර ටික, කුඹරට වතුර ටික, ජීවත් වෙන රස්සාවක්, මේ ආර්ථික දේවල් තමයි ඉල්ලන්නේ. අන්න ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න මේ ආණ්ඩුව පාවිච්චි කරමු, මේ ඉදිරි අවුරුදු පහ පාවිච්චි කරමු කියන ආරාධනා කරමින් ඒ සඳහා අපේ කාගේ සහයෝගය 225 සහයෝගය අධිකරණ ජනාධිපතිතුමාටත් අගමැතිතුමා ප්‍රධාන ආණ්ඩුවටත් දෙන්න මැදිහත්වම කියන ආරාධනා කරමින් මාන්නේ බොහොමත් ස්තුතියි.